හැමදෙන ආත්ම සැහැල්ලු සැනසිලිදායක ප්‍රබෝධමත් දවසක් කල්‍යාණ මිත්‍රවරුනි, නැවතත් මෙවන් වූ සජීවී වැඩසටහනකදී ඔබට සහ අපට මුණගැසෙන්නට ලැබීම, ඒකාත්මික වෙන්නට ලැබීම ගැන මුලින්ම සතුට සහ ප්‍රසාදය පල කරන්නට කැමති. ගියවර සාකච්ඡාවේදී කතා කරන්නට නොහැකි වුණු භාවනාමය ගැටලු කිහිපයක් පොකුරකට අරගෙන, එක තේමාවකට අරගෙන ඒ ගැන සාකච්ඡා කරන්න, ඒ ප්‍රශ්නවලට කිසියම් පිළිතුරක් දෙන්නට මේ වැඩසටහනේදී උත්සාහ කරනවා. කල්‍යාණ මිත්‍රවරුනි, භාවනා කරමින් යන විට ආනාපාන සති භාවනාවේදී මුණගැහෙන, නැතිනම් බොහෝ විට මතුවෙන ගැටලු ගැන පසුගිය වැඩසටහනේදී අපි කතා කළා. භාවනා කරන්නේ ඇයිද කියන ඒ මූලික අරමුණ අමතක වී යෑම නිසා විවිධ වූ අනවශ්‍ය කාරණාවලට මුල් තැන දෙන්නට යෑම නිසා අනවශ්‍ය වූ ගැටලු රාශියකට භාවනාවේදී යෝගියා මුහුණ දෙනවා. මේ ප්‍රශ්න එකින් එකට පිළිතුරු දෙන්න පුළුවන්, පිළිතුරු දෙනවා. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න මේ ප්‍රශ්න හදන්නේ මමත්වය, මායя. මේ මායя හදන ප්‍රශ්නවලට නැතිනම් මෝඩකම, මමත්වය විසින් මවනු ලබන ප්‍රශ්නවලට භාවනා කරන යෝගියා අහුවෙන්න නරකයි. නරකයි කියන්නේ අහුවීමම බාධාවක් ගමනට, භාවනාවට. අපි මුල සිට අගටම ඇයිද භාවනා කරන්නේ කියා පැහැදිලිව සිහියේ තබා ගන්නට ඕනේ. අපිට තියෙන්නේ එක අරමුණයි. එනම් මේ මෝඩකම විසින් හදනු ලබන සියලු අසහනයන්ගෙන්, සියලු දුක් දුම්නස් වලින් නිදහස් වීම. වෙන අරමුණක් නැහැ. මෝඩකම විසින්, නැතිනම් මමත්වයේ විසින් හදනු ලබන සියලුම ගැටලු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම. ඒ තමයි එකම අරමුණ. ඉතින් අපි මෙතන යමක් නැති කරනවා නම් ඒ නැති කරන්නේ දුක පමණයි. හෝ දුකට හේතුව පමණයි. වෙන කිසිවක් නොවේ. හුස්ම පිළිබඳ අවධානයෙන් ඉන්නේ මේ දුකත්, දුක ඇතිවෙන හේතුවත් දකින්නට තරම් සියුම් වූ සිහි කල්පනාවක් සියුම් වූ සති සම්පජඤ්ඤයක් හදාගන්න. දුක විඳිනවා මිසක් විඳින දුක දකින්නේ බොහොම කලාතුරකින්. තොග වශයෙන් දුක් විඳිනවා. හැබැයි සිල්ලරටවත් අපිට දුක පේන්නේ නැහැ. ඒ නිසා එබඳු සියුම් වූ දුකක් දකින්නට තරම් සියුම් වූ සිහි කල්පනාවක් හදාගන්නට ඕනේ. ඒ සඳහායි ආනාපාන සති භාවනාව පුහුණු කරන්නේ. දැන් ආනාපාන සති භාවනාවේදී කෙනෙකුට විවිධ වූ හේතු නිසා පොතපතේ තිබෙන යම් යම් කාරණා නිසා ගැටලු හදාගන්න පුළුවන්. සමහර යෝගීන් අහනවා මේ හුස්ම තාම දැනෙනවා. හුස්ම නොදැනී යන්නට ඕන නේද කියලා. හුස්ම පිළිබඳ දැනීම නැති කරගන්නට නොවේ ආනාපාන සති භාවනාව කරන්නේ. ආනාපාන සති භාවනාවේදී සියුම්ම හරි හුස්ම මුල සිටම අගටම දැනෙන්නට ඕන. භාවනාව ආරම්භයේ සිට අවසානයේ තෙක්ම ආස්වාසයත් ප්‍රස්වාසයත් දැනීම අත්‍යවශ්‍යයි. ඒ දැනීම නැති වුණොත් ඉන් එහාට කරන්නේ ආනාපාන සති භාවනාව නන් නොවේ. ඒ වගේ අපි එදා කතා කරන්න පටන් ගත්තේ, හැබැයි ඒ සාකච්ඡාව දිගටම කරගෙන යන්න බැරි වුණේ තාක්ෂණික ගැටලු නිසා, සිතිවිලි පිළිබඳව බොහෝ ප්‍රශ්න ඇහෙනවා, අහනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. මේ භාවනා ක්ෂේත්‍රයේ සදාකාලිකවම නැගෙන, සදාකාලිකවම ඇසෙන, සදාකාලිකවම සාකච්ඡා කරන මහා මාත්‍රකාවක් තිබෙනවා නම් එය වෙන කිසිවක්ම නොවේ සිතිවිලි. සිතිවිලි එනවා, සිතිවිලි එනවා, සිතිවිලි එනවා, හිත දුවනවා, හිත දුවනවා. මොකද කරන්නේ? කොහොමද සිතිවිලි නවත්තන්නේ? සිතිවිලි නැති කරන්නේ කොහොමද? දේයට විවිධ උපදෙස් අපට ගුරුවරුන්ගෙන් ලැබෙනවා. කොහොමද සිතිවිලි නැති කරන්නේ? කොහොමද හිත නවත්තගන්නේ? කොහොමද සිතිවිලි මර්ධනය කරන්නේ? සිතිවිලි නැති හිතක් කොහොමද හදාගන්නේ? සියලුම භාවනානුයෝගීන්ගේ ඒකායන ප්‍රාර්ථනය තමා සිතිවිලි නැති හිතක් හදාගන්න එක. ලස්සන හීනයක්. බොහෝ භාවනානුයෝගීන් දකින සුන්දරම හීනයක් තමා සිතිවිලි නැති හිතක්. සිතිවිලි නැති මනසක්, සිතිවිලි නැති මොහොතක්, සිතිවිලි නැති අත්දැකීමක්. එය නොලැබිය හැකි අත්දැකීමක් නොවේ. සිතිවිලි නැති මොහොතවල් භාවනා කළත් නැතත් කෙනෙකුට මුණ ගැහෙනවා. භාවනා කරන්නම අවශ්‍ය නැහැ මේ සිතිවිලි නැති අත්දැකීමක් ලබා ගන්න. භාවනාවෙදිත් පුළුවන්, භාවනා නොකරත් පුළුවන්. හැබැයි කුමක්ද තියෙන ඵලය? දුක, මෝඩකම විසින් හදනු ලබන දුක නතර කර ගැනීමට නම් භාවනා කරන්නේ මොකටද සිතිවිලි නැති කරන්න උත්සාහ කරන්න. සිතිවිල්ලද දුකක් කියන්නේ. සිතිවිල්ලටද දුක කියන්නේ. මේ දෙක පටලවා ගන්න එපා. දුක එකක්, සිතිවිල්ල තව එකක්. දුකට හේතුව එකක්, සිතිවිල්ල තවත් දෙයක්. එම නිසා සිතිවිලි තිබුණත් එකයි නැතත් එකයි. සිතිවිලි තිබුණා කියා ගැටලුවක් නැහැ. සිතිවිලි නැහැ කියා විසඳුමකුත් නැහැ. ඇති හොඳකුත් නැහැ. සිතිවිලි නැති වුණා කියලා ලබන හොඳක් නැහැ. සිතිවිලි තිබුණා කියලා සිදුවන නරකකුත් නැහැ. මේ සම්පූර්ණ උත්සාහය ගන්නේ සිතිවිලිත් එක්ක පටලැවෙන්න නොවේ. ඊට වඩා සියුම්, ඊට වඩා ගැඹුරු ගමනක් යන්න, ඊට වඩා දුර ගමනක් අපිට යන්න තියෙනවා. ඊට එහා ඉලක්කයක් තිබෙනවා භාවනාවේදී, විශේෂයෙන් බෞද්ධ භාවනාවේදී. නමුත් අවාසනාවකට ඒ දුර ගමන පටන්ගත් තැනින්ම, පටන්ගත්ත තැනින්ම කෙනෙකුට අවසන් කරන්න පුළුවන් සිතිවිලි ප්‍රශ්නයක් කරගෙන. හිං එහා ගමනක් නැහැ. සිතිවිලි කෙලවරක් නැහැ. ඒ කෙලවරක් නැති සිතිවිලි වලට කෙලවරක් නැති ප්‍රශ්න හදාගෙන විසඳුම් හොයමින් අපිට මුළු භාවනා ගමනම, මුළු ආධ්‍යාත්මික චාරිකාවම, මේ ධර්ම මාර්ගයේම පටන් ගත් තැනින්ම අවුල් කරගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, මේ සිතිවිලි කියන්නේ භාවනාවට බාධා නොවේ. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් සිතිවිලි හින්දා තමා භාවනා කරගන්න බැරි. සිතිවිලි නැත්නම් භාවනාව අපූර්වට කෙරෙනවා. භාවනාවට තියෙන ලොකුම බාධාව තමා සිතිවිලි. ඒ නිසා කොහොම හරි මේ සිතිවිලි අයින් කරන්න ඕනේ, නැති කරන්න ඕනේ, දුරස් කරන්න ඕනේ, පළවා හරින්න ඕනේ, අත්හරින්නට ඕනේ. දැන් මේ පිළිබඳ දීර්ඝ වූ සාකච්ඡා භාවනා ක්ෂේත්‍රයේ සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන දිගට හරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් පුංචි ප්‍රශ්නයක් අහන්න කැමති. මේ නැති කරන්න හදන, මේ සිතිවිලි කියලා නම දෙන දෙය කුමක්ද කියා ඔබ දන්නවද? මේ සිතිවිල්ලක් කියන්නේ මොකටද? මේ සිතිවිල්ල කියන වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද? අත්දැකීමෙන් කියන්න පුළුවන්ද? අත්දැකීමෙන් සිතිවිල්ල කියන්නේ මොකද්ද? එහෙම දෙයක් ඔබට මුණ ගැහෙනවද? දාස් ගානක් සිතිවිලි එනවා. මොනවද මේ එන්නේ? භාවනාවේදී මොනවද හිතට එන්නේ? පැහැදිලිව ඍචුව කිව්වොත් සිතිවිලි කියා දෙයක් කවදාවත් ඔබට මුණ ගැහෙන්නේ නැහැ. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිහියෙන් ඉඳලා බලන්න. හොඳට සිහියෙන් ඉන්න, හොඳ අවධානයෙන් ඉන්න, තමන්ගේ මනස ගැන, තමන්ගේ හිත ගැන සහ හිතට එන දේ ගැන බලන්න. සිතිවිලි කියා දෙයක් එනවද කියලා? සිතිවිලි කියා දෙයක් බොහෝ දේ මතක් වෙයි, මතක් වෙයි. මතකයන් හිතට එයි. ගෙදර මතක් වෙයි, රැකියාව මතක් වෙයි, හිතවතුන් මතක් වෙයි, කල කී දේ මතක් වෙයි, කරන්නට තිබෙන දේ මතක් වෙයි. ඒ මතක් වීම හැර වෙන කිසිවක් ඔබට මනසේදී මුණ ගැසෙන්නේ නම් නැත. මේ මතක් වීම කියන ක්‍රියාවට අනවබෝධය නිසා භාවිතා කරන වචනයකට තමා සිතිවිල්ල කියා කියන්නේ. සිදුවන්නේ හුදු මතක් වීමක්ම පමණයි. වෙන කිසිවක් සිදු වෙන්නේ නැහැ. මතක් වීමක්ම පමණයි. මනසේ සිදුවන්නේ මතක් වීමේ ක්‍රියාවම පමණයි. හෙට යන්න තියෙන ගමනක් වුණත් මතක් වීමක් වෙනවා. මතක් වෙනවා. අනාගතේ කියන්නේ මතකයකට කියන තවත් වචනයක්. එහෙම නැතුව අනාගතයක් නැහැ. තියෙන්නේ මතක් වීමක් පමණයි. තව පැයකින් කරන්න තිබෙන දෙයක් දැන් මතක් වෙන්න පුළුවන්. මීට පැයකට කලින් කළ දෙයක් මතක් වෙන්න පුළුවන්. මුණ ගැසුණු කෙනෙක් කළ කතාබහක්. මේ මතක් වීමටයි අපි සිතිවිල්ල කියන නම දෙන්නේ. සිතිවිලි කියලා දෙයක් නැහැ. සිදුවන්නේ නොනැවති කෙරෙන මතක් වීමක්. එකක් මතක් වෙනවා, තව දෙයක් මතක් වෙනවා, තවත් දෙයක් මතක් වෙනවා, තවත් දෙයක් මතක් වෙනවා. එතකොට අර මුලින් මතක් වුණු දේ අමතක වෙලා යනවා. ඒ අමතක වෙලා යනවට කියනවා සිතිවිල්ලක් එනවා, සිතිවිල්ලක් යනවා. මතක් වීමට සිතිවිල්ලක් ආවා කියනවා, අමතක වුණාම සිතිවිල්ලක් ඒ ආපු සිතිවිල්ල ගියා කියන. හැබැයි මේ සිතිවිලි යන හැටිනම් දකින්න බෑ. කවුරු හරි කියනවා නම්, කවුරු හරි උපදේශයක් දෙනවා නම් සිතිවිලි දිහා බලන් ඉන්න, සිතිවිල්ලක් එනකොට එන බව දැනගන්න, සිතිවිල්ලක් තියෙනකොට තියෙන බව දැනගන්න, සිතිවිල්ල යන විට යන බව දැනගන්න කියා එය අංග සම්පූර්ණ වාක්‍යයක් වෙන්නට පිළිවන්. හැබැයි ප්‍රායෝගිකව එය කළ නොහැකි දෙයක්. යමක් අමතක වන විට අමතක වන බව කොහොමද දැනගන්නේ? එය දැනගන්නවා කියන්නෙම අමතක වෙන්නේ නැහැ. සා මෙතනදි කළ හැක්කේ මතක් වන විට මතක් වෙන බව දැන ගැනීම පමණයි. එපමණයි. යමක් මතක් වෙනකොට මතක් වුණා කියලා දැනගන්න. ආස්වාසේදී යමක් මතක් වෙනකොට හෝ කවුරුන් හෝ මතක් වුණොත් දැනගන්න, ආස්වාසේදී හුස්ම ගන්න විට කෙනෙකු මතක් වුණු බව, යමක් සිහිපත් වුණු බව දැනගන්න. ප්‍රස්වාසයේදී නම් යමක් මතක් වෙන්නේ දැනගන්න, ප්‍රස්වාසයේදී ඒ දේ මතක් වුණු බව. එපමණයි. මෙය හරි සරලයි. සිතිවිලි කියා දෙයක් නැහැ කියා වැටහෙන විට සහ සැබවින්ම සිදුවන්නේ මතක් වීමක් පමණයි කියා අවබෝධ වන විට සමස්ත භාවනා ව්‍යායාමයේම බොහෝම සැහැල්ලු, සරල, බර නැති, ලස්සන, సౌందర్యාත්මක චාරිකාවක් වෙනවා. ප්‍රායෝගික සහ යථාර්ථවාදී ගමනක් වෙනවා. නමුත් සිතිවිලි කියා දෙයක් තියෙනවා කියා හිතුවොත් නම් මහා බරපතල ප්‍රශ්නයකට අපි දොර අරිනවා විසඳුම් නැති. දැන් සිදුවෙන්නේ මතක් වීම පමණයි. භාවනා කළත් මතක් වෙනවා, භාවනා නොකළත් මතක් වෙනවා. දැන් කාටද අවශ්‍ය මේ මතක් වීම නවත්තන්න? කාට හරි අවශ්‍යතාවයක් තියෙනවද මතක් වීම නවත්තන්න? නැතිනම් භාවනාවේ දියුණුවක් විදිහට කවුරු හරි හිතනවද මතක් නොවි තියෙන්නට ඕනේ. භාවනාව දියුණු වෙන එක මානසික කුසලතාවයක් තමා මතකය, ස්මරණය, ධාරණ ශක්තිය. ඒ අඩු වෙනව නෙමෙයි, වැඩි වෙනවා. අනික් පැත්තෙන් මොනවා මතක් වුණත් මොකද? මතකය කියන්නේ ඵලයක්. මතක් වීම ඵලයක්. උදාහරණයක් විදිහට මීට පැයකට විතර කලින් කෙනෙක් මුණ ගැහුණා නම් ඒ ක්‍රියාවක්, ඒ ක්‍රියාවේ ඵලයක් විදිහට ඒ හමුවීම මතක් වෙනවා. පැයකට පස්සේ මතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පැයකට පසුව මතක් වීම කියන්නේ ඵලයක්, ප්‍රතිඵලයක්. හැම මතක් වීමක්ම අතීත සිදුවීමක වර්තමාන ඵලයක්. එය ගැටලුවක් කරගන්න එපා. කිසිම ඵලයක් ගැටලුවක් කරගන්න එපා. කිසිම ඵලයක් එක්ක, ප්‍රතිඵලයක් එක්ක ගැටුමක් හදාගන්න එපා. ඔබ පරදිනවා. මේ ඵල එක්ක, ප්‍රතිඵල එක්ක සටන් කරන කෙනා වෙහෙසටපත් වෙනවා සහ පරාජයටපත් වෙනවා. දිනුමක් නැහැ. මතක් වීමත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවේදී මොනම දෙයක් හෝ මතක් වුණහම ඒ මතක් වුණු දේ සමග භාවනාමය සම්බන්ධයක් හදාගන්න ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන පුහුණු වෙන භාවනා ක්‍රමවේදයට අනුකූලව කෙනෙකු පුහුණු වෙන්නේ සමත භාවනාවක් නම් සමත භාවනාවක් කියන්නේ එක අරමුණක් අරගෙන ඒ අරමුණේම නැවත නැවත සිහිය තබා ගන්නට උත්සාහ කරනවා. එතකොට ඒ අදහසින් ආනාපාන සතිය වඩන්නත් පුළුවන්. බොහෝ දෙනෙකු ආනාපාන සති භාවනාව පුහුණු කරන්නේ හුස්මට හිත එකඟ කිරීම කියන චේතනාවෙන්. ඒ නිසා එය සමතේට තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් බුදු ගුණ මෙනෙහි කරන්නට පිළිවන්, මෛත්‍රිය වඩන්නට පිළිවන්, වෙන කමටහනක් වඩන්ට පුළුවන්. තර මූලික අදහස තමා මේ හිත එක අරමුණක තබා ගැනීම. හිත එක අරමුණක තබා ගැනීම නම් භාවනාව එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි යමක් මතක් වුණහම එතනින් අවධානය වහාම අයින් කරගෙන නැවත තමන්ගේ මූලික සමත කමටහනට අරගෙන එන්නට ඕනේ. අර මතක් වුණු දේ සමග දිගින් දිගට යන්නේ නැතුව. සාමාන්‍යයෙන් වෙන්නේ අපි මොනවා කරමින් හිටියත් යමක් මතක් වුණු ගමන්ම ඒ මතක් වුණු දේට ප්‍රමුඛස්ථානය දීලා අර කරමින් හිටිය කාර්යය අමතක වෙලා ඒ මතක් වුණු දේ තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකු ජීවත් වෙන්නේ මතකයේ තුල පමණ. ජීවිතය කියන්නේ මතකයක් පමණයි බොහෝ විට. මතකයේ තුල ජීවත් වෙන කෙනා ජීවිතයක් නැහැ. මතකයේ තුල ජීවත් වෙන කෙනා සැබෑවටම ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ තැනැත්තට සියල්ලම හුදු මතකයක්ම පමණයි. ඉන් එහා දෙයක් නැහැ, හැබෑවක් නැහැ. හැම දෙයක්ම අතීතයේ කොටසක්. ඉතින් සමත භාවනාවේදී වහාම හැකි ඉක්මනින් ඒ මතකයෙන් හිත අරගෙන යවා තමන්ගේ මූලික භාවනා කමඨහනට හුස්මනම් හුස්මට බලනවා. දැන් සිදුවෙන්නේ ආස්වාසේද ප්‍රස්වාසේද? සක්මනේදීනම් මේ වෙලාවේ මොන පාදයේද තියන්නේ? මොනවද දැනෙන සංවේදනා? වහා මෙතෙන්ට ගේනවා. අර මතකයේ තුල ජීවත් වෙන්න යන්නේ නැහැ. මතකයත් එක්ක ගමනක් යන්න උත්සාහ කරන්නේ. දැන් ඒ සමත භාවනාවේදී මේ මතක් වීමත් සමග ක්‍රියා කරන ආකාරය නැත්තම් සිතිවිලිත් එක්ක කොහොමද සමත භාවනාවේදී වැඩ කරන්නේ? සමත භාවනා නම් කරන්නේ සිතිවිල්ලක් ආවහම මොකද කරන්නේ? දැන් ඊළඟට දෙවෙනි භාවනා ක්‍රමය තමයි සතිය, සතිපට්ඨානයි. සතිපට්ඨාන භාවනාවේදී සමත භාවනාවට එහා ගිය ස්වභාවයක් තියෙනවා. දැන් සමත භාවනාවේදී තියෙන්නේ එක අරමුණයි. ඇත්තේ එකම එක අරමුණයි. අන් සියල්ලම භාවනාවට බාධා. හැබැයි සතිපට්ඨානයට එන විට සියල්ලම භාවනා අරමුණු. බාධා කියා කොටසක් නැහැ. එතනදී සතිපට්ඨානය මේ සියලුම සිදුවීම් වර්ග කරනවා කොටස් දෙකකට. මූලික අරමුණයි ද්විතීක අරමුණුයි කියා. මූලික එක අරමුණයි තියෙන්නේ. ආනාපාන සතියේදී මූලිකම අරමුණ තමයි හුස්ම. හැබැයි එකම අරමුණ නෙවෙයි. මේ දෙක වෙනස්. සමතේ නම් වඩන්නේ එක අරමුණයි. එකම අරමුණ හුස්ම. හැබැයි සතියේදී ආනාපාන සතියේදී හුස්ම කියන්නේ එකම අරමුණ නොවේයි, මූලික අරමුණ. එකම අරමුණ කිව්වොත් වෙන දේවල් තියෙන්න බෑ. තව මොනවා වුණත් සද්දයක් ඇහුණත් වේදනාවක් ආවත් සුවදක් දැනුණත් මතකයක් ආවත් ඒවා බාධා පමණයි. හැබැයි සතිපට්ඨානෙදී මූලික අරමුණ කියා කීවහම එතනදී තව අරමුණ තියෙන්න පුළුවන්. හැබැයි හුස්ම තමයි මූලික අරමුණ. ඔබේ නිවහන තමා හුස්ම. ඔබේ නිවහන තමා සක්මන. ඒ අතර ඇහෙන්න පුළුවන්, දැනෙන්නත් පුළුවන්, මතක් වෙන්නත් පුළුවන්. ඒ සියල්ලම ද්විතීක අරමුණු කියයි හඳුන්වන්නේ. ද්විතීක අරමුණු. දැන් යමක් මතක් වුණහම අන්න දැනගන්නවා ද්විතීක අරමුණක් ආවා. ඒක මූලික අරමුණ නෙවෙයි. මොන දේ මතක් වුණත් භාවනා කරන විට තමන්ගේ ගුරුවරයාව මතක් වුණත්. දැන් බොහොම කාලයකට ඉස්සර, ඒ කියන්නේ මාසෙකට ඉතර කලින් මේ වැඩසටහන් වලට මතු කරපු ප්‍රශ්නයක් තිබුණා. මේ ගුරුවරයා මතක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ගුරුවරයා මතක් වුණත් ගුරුවරයාව අතහැරලා දානවද? මතක්ුණේ ගුරුවරයා. ගුරුවරයා කවදාවත් භාවනාවට එන්නේ නැහැ. ඔබේ භාවනාවට, ඔබ භාවනා කරන මොහොතට, ඔබ සිහියෙන් ඉන්න හදන උත්සාහයට ගුරුවරයා කවදාවත් කඩාගෙන මැදට පනින්නේ නැහැ. සිදු වෙන්නේ මතක් වීමක් පමණයි. ඒ මතක් වීමට වටිනාකමක් දෙන්න එපා. මේ මතක් වුණේ ගුරුවරයා, මේ මතක් වුණේ මෙච්චර මට උදව් කරපු කෙනා, මේ මතක්ුණේ මාව බලාගත්ත කෙනා හදාගත්ත කෙනා මට ආදරය කරන කෙනා මට නැතුව බැරි කෙනා මේ පමණ මිලක් දීලා මිලේට ගත්ත වාහනේ තමයි මතක් වෙන්නේ. ඒ මතකය කියන්නේ ශූන්‍ය දෙයක්. කිසිම වටිනාකමක් නැති දෙයකට තමයි මතකය කියන්නේ. මතක් වීම කියන්නේ සිතිවිල්ල කියන්නේ. සිතිවිල්ලට වටිනාකමක් නැහැ. අගයෙන් ශූන්‍යයි. ඔය සිතිවිලි ශූන්‍යයි කියලා හිස් කියලා කියන එකේ අදහස මතකය හිස් කියන එකේ අදහස එහෙම දෙයක් නැහැ කියන එක නෙමෙයි. මතක් වීම කියා දෙයක් නැහැ කියන එක නෙමෙයි. හැබැයි එහි වටිනාකමක් නැහැ කියන එක. එයට එය විසින්ම දෙනු ලබන වටිනාකමක් නැහැ. එතන ඒ වටිනාකමක් නැති බව තේරුම් ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් අපි හිතනවා මේ මට කරදර කරන කෙනෙක්. හැමදේම මට බනින කෙනෙක් මේ මතක් වුනේ. දැන් මේ දෙවිදිහටම අපි කරන්නේ ඒ මතකයට ධන හෝ ඍණ වටිනාකමක් දීම. එක්කෝ අපි ධන වටිනාකමක් දෙනවා නැතිනම් ඍණ වටිනාකමක් දෙනවා. ඉතින් මේ දෙවිදිහටම අපි සිතිවිල්ල ආරෝපණය කරනවා. චාර්ජ් කරනවා. ඒට අගයක් දෙනවා. දැන් ඊය බලවත් දැන් එහෙම සිත් මතක් වීමක් අපි ධනයෙන් ධනාත්මකව හෝ ඍණාත්මකව ආරෝපණය කළොත් ඉන්පස්සේ ඒ මතකේ ඒ සිතවිල්ල ප්‍රබලයි බලවත්. භාවනා විදි සතිපට්ඨානයේදී අපිට කියනවා මතක් වීමට වටිනාකමක් දෙන්න එපා. ඒ හිස්තයක්. උදේට ඒකක් බිව්වා කියලා දැන් මතක් වෙනවා. හැබැයි හිතේ ඒකකුත් නැහැ, උණුසුමකුත් නැහැ, සීනිත් නැහැ, කිරිත් නැහැ, කහටත් නැහැ, කෝප්පෙත් නැහැ, පිරිසියත් නැහැ, සුවඳත් නැහැ, කිසි දෙයක් නැහැ. මේ මතකයේ ඇතුලේ කිසි දෙයක් නැහැ. මොනවද තියෙන්නේ? හිස්. රසයෙන් හිස්, සුවඳින් හිස්, උණුසුමෙන් හිස්, සීතලෙන් හිස්, ගුණයෙන් හිස්, බරෙන් හිස්, ශබ්දයෙන් හිස්, මේ හැම දෙයකින්ම හිස්. ශූන්‍යයි. අන්න ඒ විදිහට මේ ද්විතීක අරමුණක් මතක් වීමක් පමණයි සිදුනේ. ඇත්ත තේකක් මෙතන නෑ. ඇත්ත පුද්ගලයෙක් මෙතන නෑ. මතක් වීමක් පමණයි. කියා දැනගෙන නැවත මූලික කමඨහනට එනවා. මූලික අරමුණට එනවා. එතකොට අර ද්විතීක අරමුණ හඳුනාගෙන දැනගෙන එහි වටිනාකමක් නැති බව තේරුම් අරගෙන තමන් වටිනාකම දුන්නු මූලික කමඨහනට එීම තමයි සතිපට්ඨානයේ පුහුණු වෙන්නේ. දැන් සමතේ සහ සතිපට්ඨානයේ වෙනස පැහැදිලිනේ. සමතේදී කිසිම අවධානයක් යොමු කරන්නේ විජහට මතක් වුණා දැනගත්තා ආපහු පුළුවන් ඉක්මනට හිත අරගෙන එනවා අවධානය අරන් එනවා කමටහන්. හැබැයි සතිපට්ඨානයේදී හොඳට බලනවා මොනවද මතක් වුණේ. ඒ මතක් වුණාම හිතට එන්නේ මොනවද බලන්න. සතුටක් එනවද, දුකක් එනවද, තරහක් එනවද, රාගයක් එනවද, ආදරයක් ඇති වෙනවද බලනවා. ඒවත් හඳුනා ගන්නවා. මේ එකකවත් වැරද්දක් නැහැ. මේ මොනවා හරි හිතට එනවා නම් එන දේ හඳුනා ගන්න. ඒවයි කිසි වරදක් නැහැ. විනිශ්චය කරන්න යන්නේ සිහිය. හඳුනා ගැනීම පමණයි ඒ දේවල් වලට ධනාත්මක හෝ ඍණාත්මක වටිනාකමක් දෙන්න යන්නේ. කැඩපතක් වගේ ඉන්නවා සිහිය. ඉතින් සිහිය ඉදිරියේ මතකයට කරන්න පුළුවන් බාධාවක් නැහැ. බාධාවක් නැහැ. මොන දේ මතක් වුණත් කමක් නැහැ. මෙන්න ලොකු ජයග්‍රහණයක්, සතිපට්ඨානය ලබන විශිෂ්ටතම ජයග්‍රහණයන්ගෙන් එකක් තමා මතකය ශූන්‍ය කර දැමීම. අමතක කර දැමීම නෙමෙයි මතකය කියන්නේ. කිසි හරයක් නැති, රසයක් නැති, සුවඳක් නැති, ස්පර්ශයක් නැති, හඬක් නැති, පාටක් නැති, වර්ණයක් නැති, හැඩයක් නැති දෙයක් කියලා තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීමම ලොකු ජයග්‍රහණයක්. તો ලොකු දුරක් මේ භවනාවේ යන්න පුළුවන් සතිපට්ඨානෙට. සමතේට යන්න බැරි දුරක්. දැන් තුන්වෙනි භවනා ක්‍රමය තමා විපස්සනාව. විපස්සනාවේදී සිතිවිල්ල නැතිනම් මතක්වීම එක්ක භාවනා කරන්නේ වෙනම විදිහකට. සමතේදී වගේ මේව කරදරයක් වහාම අයින් වෙන්න ඕනේ කියන හදිස්සියක් නැහැ විපස්සනා කරන කෙනාට. සතිපට්ඨානේදී වගේ මේව ද්විතීක අරමුණු, මේවට මං වටිනාකම් නොදිය යුතුයි, හිතේ ඇතිවෙන හැඟීම් දැකලා මේ සිතිවිලි ධනාත්මක හෝ ඍණාත්මකව ආරෝපණය නොකළ යුතුයි කියලා නැවත මූලික කමඨහනට අරගෙන ඒමකුත් විපස්සනාවේ නෑ. විපස්සනාවේදී කරන්නේ මේ මතක් වීම ස්වභාවය, මේ මතක් වීම සිතිවිල්ලේ යථා ස්වභාවය දැකීම. අන්න එතනදී ඔන්න පේන කාරණයක් තමා සිතිවිලි කියන්නේ, මතක් වීම කියන්නේ අතීතයේ හේතුන් නිසා වර්තමානයේ සිදුවන ඵලයක් බව. හේතු තියන්නේ අතීතයේ. ඒ අතීත හේතු නිසා වර්තමානයේ දේවල් මතක් වෙනවා. ඊළඟට සිහිය නැතිනම්, සතිය නැතිනම් වෙන්නේ මතක් වෙන දේ ගැන හිතන්න පටන් ගන්නවා. සිතීම කියන්නේ සිතිවිල්ලට නොවේ. සිතිවිල්ල කියන්නේ ඵලයක්, සිතීම කියන්නේ හේතුවක්. මේ දැන් මතක් වෙන ඕනෑම සිතිවිල්ලක් අරගෙන බලන්න, ඒ හැම සිතිවිල්ලක් ගැනම අපි අතීතේ හිතලා තියෙනවා. අතීත චින්තනයේක වර්තමාන ප්‍රතිඵලය තමා සිතිවිල්ල කියන්නේ, නැතිනම් මතක් වීම කියන්නේ. ඒතර වර්තමානයේ අපි මතක් වෙන දේ ගැන හිතන්න පටන් ගන්නවා නම් අන්න අලුත් හේතු අපි හදනවා. අලුත් හේතු එකතු කරනවා. සිතීම කියන්නේම හේතු හැදීමක්. එහි ඉවරයක් නැහැ. ඒ නිසා විපස්සනා කරන යෝගියා ඔය මෙනෙහි කිරීම පැහැදිලිව හඳුනා ගන්නට ඕනේ. මෙනෙහි කරනවා කියන්නේ හිතීම නොවේ. හිතන්න ගියොත් නම් එහි ඉවරයක් නැහැ. කෙලවරක් නැති හේතු, කෙලවරක් නැති ඵල. තමන්ගෙම සිතිවිලිවල, තමන්ගෙම චින්තනයේ ඇතුලේ හිරවුණු චින්තකයෙකු බවට පත් වෙන්න පුළුවන්. භාවනාව ඉවරයි. චින්තකේ බිහිවෙච්ච මොහොතේම යෝගියා අතුරුදහන් වෙනවා. යෝගියාගේ අභාවයට තමා චින්තකයෙකුගේ උත්පත්තිය කියලා කියන්නේ. විතර මේ භාවනා කරන්නේ චින්තකේකු බවට පත් වෙන්නට නෙමෙයි, ඇති සැටිය දකින්න කෙනෙකු වෙන්නට. විතර මේ වෙනස හඳුනාගන්න. සිතීම කියන්නේ එකක්, මතක් වීම කියන්නේ තව එකක්. මතක් වීම අතීතයේ නිසා සිදුවන දෙයක්. සිතීම යනු වර්තමාන ක්‍රියාවක්. කර්මය වෙන්නේ මතක් වීම නොවේයි දැන් සිතීමටයි. කර්මයක් සිදුවෙන්න බෑ සිතිවිල්ලක් නිසා. මොනම කර්මයක්වත් සිදු වෙන්නේ නැහැ සිතිවිල්ලක් නිසා. සිතිවිල්ල කියන්නේ විපාකයක්. සබ් බය වෙන්න එපා සිතිවිලි වලට. බය වෙන්න එපා මොනවා මතක් වුණා. මතක් වීම කියන්නේ විපාකයක්. ඒක ඉවරයි. නමුත් කර්මයක් සිදු වෙන්න පුළුවන් සිතීම නිසා. හැම සිතීමක්ම කර්මයක් වෙන්නේ නැහැ. නමුත් කර්මයක් වෙනවා නම් වෙන්නේ සිතීමක් නිසා. ඒ නිසා මෙන්න විපස්සනා යෝගියාට ලැබෙන පළවෙනි අවබෝධය මෙහෙම දෙකක් තියෙනවා. සිතීමයි සිතිවිල්ලයි. නැතිනම් සිතීමයි මතක් වීමයි කියා දෙකක් තිබෙනවා. මෙතන අපි ප්‍රවේසම් වෙන්නට ඕනේ මතක් වීම ගැන නොවේයි සිතීම ගැන. බලනවා මොනවද හිතෙන්නේ. මතක් වෙන දේවල් අරගෙන බලනවා ඒ ගැන මොනවද දැන් හිතෙන්නේ. මොනව හිතුණත් කමක් නැහැ ඒ සිතීම දකින්න. ඊළඟට මේ මතක් වීම ඇතුලේ මොනම ක්ලේශයක්වත් නැති බව දකින්න. මතක් වීමක් ඇතුලේ මොනම ක්ලේශයකටවත් තියෙන්න ඉඩක් නැහැ. මතක් වීමක් ඇතුලේ රාගයක් නැහැ. මතක් වීම ඇතුලේ ද්වේෂයක් නැහැ. මතක් වීම ඇතුලේ මෝහයක් නැහැ. ඊර්ෂ්‍යාවක් නැහැ. කිසි දෙයක් නැහැ. හරියට මතක් වීමක් කියන්නේ ඡාය රූපයක් වගේ දෙයක්. ද්වේෂයෙන් බැනගත් අවස්ථාවක කවුරු හරි ගත්ත ඡායරූපයක් ඔබ බලනවා. ඒකේ ඔබත් ඉන්නවා. ඒ ඡායරූපෙ ඔබත් ඉන්නවා. ඉතින් ඔබට පේනවා ඔබ ද්වේෂයෙන් බැනගත් හැටි. හැබැයි ඒ ඡායරූපය තුල ද්වේෂය නැහැ. මොනම ඡායරූපයකවත් ද්වේෂය තියෙන්න ඉඩක් නැහැ. රාගයේ තියෙන්න ඉඩකුත් නැහැ ඡායරූපයක් ඇතුලේ. හැබැයි ද්වේෂයෙන් හෝ රාගයෙන් කළ දෙයක් පිළිබඳ සිතුවමක් තියෙන්නට පිළිවන්. ඒ සිතුවමක් පමණයි ඡායාවක් පමණයි ක්ලේශයක් නැති. මතකේ කෙලෙස් නැහැ. ක්ලේශයක් ඇති වෙන්නෙම හිතන්න පටන් ගන්න. ඉතින් ඔය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපි කොච්චර හොඳ කළත් මේ මරණාසන්න වෙලාවේ පහළ වෙන සිතිවිල්ල අනුව තමයි අපේ මරණයයි මරණින් මතු ගමනයි දෙකම සිදු වෙන්නේ. මොනව මතක් වෙයිද දන්නේ නැහැ. ඒ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? කාටද පුළුවන් කල්යාණ මිත්‍රවරුනි අන්තිමටම පහළ වෙන සිතිවිල්ල කලින්ම ප්‍රෝග්‍රෑම් කරන්න? දැන් අන්තිම දවස කවද්ද කියලා දන්නෙත් නැහැ. වෙලාව දන්නෙත් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ද අද අහවල් දවසේ අහවල් වෙලාවට පහළ වෙන්නට ඕනේ මෙන්න මේ සිතිවිල්ල. මා කරපු මේ හොඳ ක්‍රියාව තමයි මතක් වෙන්න ඕනේ. දුන්නු දානයක්, අසරණේකට පිටවුණු දෙයක්, ගයක් හදලා දුන්න එක මොකක් හරි ඒ තමයි මතක් වෙන්න ඕනේ. එහෙම ප්‍රෝග්‍රෑම් කරන්නට බෑ, සැලසුම් කරන්නට බෑ. මොනවා සැලසුම් කරත් මේ සිතිවිලි සැලසුම් කරන්නට බෑ. එනිසා තමයි මේ අනත්ත කියන්නේ. දැන් සිතිවිලි කියන එකට දහමේ වචනයක් නැහැ. ඒකත් එහෙම එකක් නැති නිසා දහමේ වචනයක් නැහැ සිතිවිලි වලට. මනසේ පහළ වෙන යම් තාක් දේවල් තියෙනවාද ඒ හැම එකටම දෙන වචනේ තමයි ධම්ම. ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, දිවයි රසයයි, නාසයයි ගන්ධයයි, කයයි ස්පර්ශයයි, මනසයි ධම්ම. මේ ධම්ම කියන වචනේ තමයි ධර්මයේ පාවිච්චි කරන්නේ, ධහමේ පාවිච්චි කරන්නේ, අපි අද සිතිවිලි කියන ඒවට. එතකොට දැන් මේ මේ වචනේ පාවිච්චි වෙනකොටම මතක් වෙන ධම්මපද ගාථාවක් තියෙනවා. මොකද්ද? සබ්බේ ධම්මා අනත්තා. ඊට කලින් ගාථා දෙකේ කියනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. සතුට ලබන්න කියලා හදාගන්න හැම දෙයක්ම තාවකාලිකයි. ඒ හැම දෙයක්ම කෙලවර වෙන්නේ දුකින්. තර මේ තමා ධර්මතාවය. මොකද්ද ධර්මතාවය? සබ්බේ සංඛාරා අනිච්ඡාති. හැමදේටම තියෙයි කියලා හදාගන්න දේවල් తాවකාලිකයි. අවිනිශ්චිතයි. ඒ තමා ධර්මතාවය. මේ හදාගන්නේ කවුද? මනස. මනස හදාගන්නව මනසට සුවදායි අත්දැකීමක් ලැබුණු යමක් අල්ලාගෙන සදහට මේ අත්දැකීම විඳින්න. හැබැයි හදාගන්න මනසට බැරි වෙනවා තමන්ම හදාගන්න දේහි රසය ඊයේ අදත් හෙටත් විඳින්න. ඒ බැරි බව තමා ධර්මතාවය. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. එහෙම හදාගත්ත සතුටක් ඇතුලේ සදහටම ජීවත් වෙන්න හැදුවොත් දුකින් තමා කෙලවර වෙන්නේ. සතුටින් පටන්ගෙන සතුටින්ම ජීවත් වෙලා සතුටින්ම අත්දැකීම් ඉවර කරන්න මනසට බැහැ. ඉතින් මේ ධර්මතාවයන් දෙක අපිට අයිති නෑ. සබ්බේ ධම්මා අනත්තාති. මේ ධම්ම කියන ඒවා අපිට අයිති නැහැ. අපි නෙමේ ඒවා හදලා තියෙන. ඒවා හදපු කෙනෙක් නැහැ. මමත් නෙමේ, ඔබත් නෙමේ, වෙන විශ්වයේ ඉන්න කවුරු හරිත් නෙමේ. ඒ ධර්මතා හැදුවේ ධර්මතාවලට කර්තෘ කෙනෙක් නැහැ. මේ ධම්ම කියන එක අනත්තයි. ඒ ධම්මවලට අපි ඔය සිතිවිලි කියන ඒවත් අයිති. අපිට අයිති නැති සිතිවිල්ලක් අපිට ඕනේ වෙලාවක අහවල් දවසේ අහවල් මොහොතේ අහවල් තැනදී පහළ වෙන්නට ඕනේ කියලා අපිට සැලසුම් කරන්න බෑ. හැබැයි එහෙම සැලසුම් කරන්න බැරි වුණා කියන් ප්‍රශ්නෙකුත් නෑ. මේ විපස්සනා අවබෝධය තියෙනවනම් මොකද්ද? සිතිවිල්ල කියන්නේ කර්මයක් නෙවෙයි. සිතිවිල්ලක් පහළ වුණා කියලා මොනම අකුසලයක්වත් වෙන්නේ නැහැ. කුසලයක් වෙන්නේත් නැහැ. තමන් කළ හොඳ ක්‍රියාවක් මතක් වුණා කියලා පිනක් වෙන්නේත් නැහැ. නරක ක්‍රියාවක් මතක් වුණා කියලා පවක් වෙන්නේත් නැහැ. පින හෝ පව මතක් වීම නිසා නොවේ සිදුවෙන්නේ. ඒ ගැන හිතන්න පටන් ගත්තාම තමයි පිනකුත් වෙන්නේ, පවකුත් වෙන්නේ. එතකොට අතීතයේ කෙනෙකු කළ අයහපත් ක්‍රියාවක් වර්තමානයේ මතක් වුණාම ඒ ගැන කෙනෙකුට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම් අන්න ඒ කුසලයක්. මතක් වුණේ කුමක්ද කියන එක වැදගත් නැහැ. මේ අතීතයට සුදුහුණු ගන්නට බෑ. අතීතයේ අවලස්සන මකලා වර්ණවත් කරන්න බෑ කාටවත්. හැබැයි මතක් වෙන දේ තේරුම් ගන්න පුළුවන් නම් එහෙම උනේ ඇයි කියලා, ඇයි එහෙම වැරද්දක් තමන්ගෙන් උනේ, ඒ මතක් වීම උදව් කරගෙන විපස්සනාවක් කරන්න පුළුවන් නම් අන්න එතන ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩා ගන්නත් පුළුවන්. ඒතර කුසලයක්. ඉතින් ඒ නිසා මේ සිතිවිල්ල මොකද්ද? අන්තිම සිතිවිල්ල මොකද්ද? දැන් ඊළඟට එන සිතිවිල්ල මොකද්ද? ඒ සිතිවිල්ල නෙමේ ප්‍රශ්නයක්. සිතිවිල්ල කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය පටන් ගන්නේ අපි හිතන්න පටන් ගත්තා. හිතන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. මෙයත් තේරුම් ගන්න එක වටිනවා. හැම හිතීමක්ම අකුසලයක් වෙන්නේ නැහැ. හැම හිතීමක්ම කර්මයක් වෙන්නේත් නැහැ. අකුසලයක් වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. සිහිනුවන නැතුව හේතුඵල න්‍යාය අමතක කරලා හිතන්න පටන් ගත්තොත් තමයි පාප කර්ම වෙන්නේ, අකුසල කර්ම සිදු වෙන්නේ. හැබැයි හේතුව දකිමින්, හේතුව සොයා ගනිමින් අපිට හිතන්න පුළුවන් නම් ඒ අතීතේ සිදු වුණු අතීතේ කළ මොනම ක්‍රියාවක් හරි අරගෙන එහෙම වුණේ ඇයි කියලා, ඇයි එදා මට තරහ ගියේ, ඇයි එදා මම අන්ධ වුණේ, එහෙම බලන්න පුළුවන් නම් අන්න හේතුව පේනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. එහෙම වුණේ ඇයි? දැන් එහෙම බලනකොට අවබෝධය ලැබෙනවා. මේ අවබෝධය වෙන කොහෙවත් නැහැ. අවබෝධය තියෙන්නෙම ඒ අත්දැකීම ඇතුළෙමයි. තරහ ආවේ ඇයි? තරහ එන්නේ ඇයි? සහ තරහ නොගෙන ඉන්නට නම් කළ යුත්තේ කුමක්ද කියන මේ රහස් හැංගිලා තියෙන්නේ තරහ ගත්ත අත්දැකීමක් ඇතුළෙමයි. ඒ ලෙඩේ ඇතුළෙමයි බෙහෙතක් තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ඒත් මේ ලෙඩේ විශ්ලේෂණය කිරීම තුලම තමයි ඖෂධේ මුණ ගැහෙන්නේ, ප්‍රතිකාරය ලබා ගන්නෙත්, නිරෝගීකම ලබා ගන්නටත් පුළුවන්. මේ තමයි ධර්ම අපිට කියන නෙළුම් මලේ කතන්දරේ. කෙලෙස් සහිත මේ මඩගොහරුවේ තමයි නිකෙලෙස් සුදු නෙළුම පිපෙන්නේ. ඒ සුදු නෙළුම සුවඳවත්තුණු, විචිත්‍රවත්තුණු සුදු නෙළුම පිපෙන්නේ. ඒ පිපෙන්නට අවශ්‍ය පෝෂණය ගන්නේ අර ගඳ ගහන ඒ මඩ කාලා. ඒ මඩ වලින් තමයි. හැබැයි මඩ නෙමෙයි නෙළුම කියන්නේ. මඩ කාලා, මඩ වතුර බීලා, එයින් ජීර්ණයක් අරගෙන, එයින් ශක්තියක් අරගෙන, ඒ ශක්තිය පරිවර්තනය කරනවා විපස්සනාව ඇතුලේ නිකලෙස් තත්ත්වයකට, නැවත තරහ නොගන ඉන්න තත්ත්වයකට, නැවත සරාගී නොවන තැනකට, නැවත ඊර්ෂ්‍යාව හට නොගන්න තැනකට. එතකොට ඒ රහසේ මාර්ගයේ තියෙන්නේ අර ඊර්ෂ්‍යාව ඇතුලේ, වෙන කොහෙවත් නෙමෙයි. ඒ නිසා ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කළ අත්දැකීමක් නැවත මතක් වෙන විට විපස්සනා යෝගියා තේය මාණික්කයක් වගේ. ඒ අත්දැකීම අතාරින්නේ නැහැ. විපස්සනාවේදී මතක් වෙන කිසි දෙයක් අතාරින්නේ නැහැ. ඒ අතහැරීම කරන්නේ සමතේ සහ සතිපට්ඨානේ තමයි. විපස්සනාවේදී අල්ලගන්නෙත් නැහැ, අතාරින්නෙත් නැහැ. ඒ අල්ලා ගැනීම අතෑරීමයි දෙකම සමතේට සහ සතිපට්ඨානයට විතරයි අදාළ වෙන්නේ. විපස්සනාවේදී ඒ අත්දැකීම හාර හාර ඒ අත්දැකීමෙන් මහනවා, ඇයි මට තරහ ආවේ, ඇයි මං එදා කෑදර වුණේ, ඇයි මං බය වුණේ, ඇයි මං ඊර්ෂ්‍යා කළේ, ඇයි කියලා හොයනවා, බලනවා, හාර ගැඹුරටම යනවා. ඒ යන්න හේතු පේනවා. හේතු පේන්න යෝගියාට පැහැදිලි වෙනවා, මේ හේතුව නිසා නම් මට තරහාවේ, මේ හේතුව අත්හැරියොත් නැවත මට තරහ එන්නේ නැත, මේ හේතුව නිසා නම් මා බය වුණේ, ඒ හේතුව අත්හැරියොත් නැවත බියට පත්වන්නේ නැත. අන්න පේනවා. හැබැයි තාම බිය නැති වෙලා නැහැ. තාම ඉරිෂ්‍යාව නැති වෙලා නැහැ. තාම මානෙ නැති වෙලා නැහැ. හැබැයි පේනවා. ඒ දැකීමම ලොකු සහනයක්. ඒ නිසා තමයි චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍ය විදිහට තියෙන්නේ දුක්ඛ නිරෝධය. කෙනෙකුට හිතෙන්න පුළුවන් එය නිවන හතරවෙනියටයි දාන්න තිබ්බේ තුන්වෙනියට නෙමෙයි. නෑ මෙතන තියෙන්නේ නිරෝධ සත්‍ය අනුමාන සත්‍යයක් විදිහට. පරම සත්‍යයක් විදිහට නෙමෙයි අනුමාන සත්‍යයක් විදිහට. මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දෙවෙනි ආර්ය සත්‍යයේ කියනවා දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තුන්වෙනි ආර්ය සත්‍යයේ කියනවා ඒ තණ්හාව ඉතිරි නොකොට නිර්වශේෂව අත්හරින්න පුළුවන් නම් දුකක් නෑ, ප්‍රශ්නයක් නෑ. ඒ තර්කයක්, තර්කානුකූලව ඇත් අනුමානයක්. හැබැයි එතන නිවන දැකලා නෑ. එහෙමනම් අත්හරින්න මොකද කරන්න ඕනේ? මෙන්න මාර්ගයේ තියෙනවා හතරවෙනි ආර්ය සත්‍යයේ තමයි මාර්ගයේ තියෙන්නේ. දැන් මේ ඊට වැඩගත් කල්යාණ මිත්‍රවරුනි, විපස්සනා යෝගියා සමහර විට අර අනුමාන සත්‍යය නවතින්න පුළුවන්. එයාට පේනවා මේ කෙලෙස් ඇති වෙන හේතු දුක හදාගන්න හැටි පේනවා. කොහොම පැහැදිලිව පේනවා. ඒ දැකීම තුළ හිතෙන්න පුළුවන් හරි මම දැන් දැක්කා. තරහ ඇති වෙන හැටි දැක්කා. ආශාව ඇති වෙන හැටි දැක්කා. දැන් ගමන ඉවරයි. දැන් මට අවබෝධය ලැබිලා තියෙන්නේ. මං අවබෝධයට පත්තුණු කෙනෙක් කියලා හිතනවා නම් අන්න රැවටුණා වෙනවා. මොකද ඉන් පස්සේ කළ යුතු දෙයක් තියෙනවා ඒ අතහැරීම කරන්නට. දැන් මේ ආකාර තුනටම කල්‍යාණ මිත්‍රවරුනි මේ සිතිවිලිත් එක්ක අපිට භාවනා කරන්න පුළුවන්. ඒ සාපේක්ෂයි අපි කරන්නේ මොන භාවනාවද කියලා. සමතේද, සතියද, විපස්සනාවද කියලා. මොන භාවනාව කළත් සිතිවිල්ල කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. එය විපාකයක්. විපාකයක් කියන්නේ ඵලයක්. එයත් එක්ක පටලැවෙන්න එපා. ඒ ඵලය පැල කරන්න එපා. අලුත් ගහක් හදාගන්න. සාමාන්‍ය මනස, භාවනා නොකරන මනස කියන්නේ සිතිවිලි වනාන්තරයක්. මතක් වෙන සිතිවිල්ල නැවත පැල කරනවා ඒ මනසි. ඒ තමන්ම පැල කරගන්න සිතිවිලි වලට තමන්ම පෝර දානවා, වතුර දානවා. ඉන් පස්සේ තමන්ම වවා ගන්න සිතිවිලි වනාන්තරයේ සාමාන්‍ය සිත අතරමං වෙනවා, මම්මුලා වෙනවා. භාවනානුයෝගියා සිතිවිල්ල ඵලයක් විදියට දැකලා ඉවර කරනවා, පැල කරන්නේ. ඒ නිසා ඔබ ඉඩ දෙනවා නම් ඕනෑම දෙයකට මතක් වෙන්න, ඔබ ඉඩ දෙනවා නම් ඕනෑම අමිහිරි වේදනාත්මක සිදුවීමකට මතක් වෙන්න සිහිය ඉදිරියේ සිහිය කියනවා එන්න, මායෙතෙට එන්න. මතකයට කියන විශේෂයෙන් වේදනාකාරී මතකයන්ට. මතක් කරන්න අකමැති දේවල් වලට මතක් වුණාම අපේ ඇහැට කඳුළු වුණන, අපි තිගැස්සෙන සිතිවිලි වලට සිහිය කියනවා එන්න, මා ඉදිරියට එන්න. එකම එක වතාවක් උත්සාහ කරලා බලන්න. ඔබ සම්පූර්ණයෙන්ම සිහියෙන් ඉන්න වෙලාවක ඒ බඳු අතීතයට ආරාධනා කරලා අතීතයේ බොහෝ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මතකයේ ඇතුලේ බොහෝ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් අහනවා කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? මේ අතීතයේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ? බොහෝ දෙනෙක් හිතනවා Tamanට වැඩිය මතකය හරි ප්‍රබලයි. හරි ප්‍රබල මතකයන් තියෙනවා. ඒ මතකයන් ආවහම සම්පූර්ණයෙන්ම පුද්ගලයාව යට කරලා පුද්ගලයාව සුණු විසුණු කරලා හරියට මහා බරපතල වාහනයක් තක්කලි ගෙඩියක් උඩින් ගියා වගේ නන්නත්තර වෙලා යනවා. කල්‍යාණ මිත්‍රවරුනි, එබඳු වින්නැහියක් වෙන්න පුළුවන් අතීතයේ මතක් වෙන්නේ අසිහියෙන් ඉන්න වෙලාවක නම්. හැබැයි මේ අතීතයේ නොවිසිඳුණු ප්‍රශ්න විසඳන්නට අතීතයට යන්න එපා. අතීතයට ගිහිල්ලා ඊයට ගිහිල්ලා ඊයේ ඇති කරගත්ත ප්‍රශ්න විසඳන්නට බෑ. ඊයේ කියලා දවසකුත් නැහැ. ඊයට ගියා කියන්නේම ඔබ අලුත් ප්‍රශ්නයක් හදා ගන්නවා කියන එක. අතීතයේ නැමැති ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්නට පුළුවන් වර්තමානයේට පමණයි. මේ තමා භාවනාවේ ප්‍රාතිහාරය. මේ මොහොතේ ප්‍රාතිහාරය. අතීතයේ නැමැති ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා වෙලා යනවා වර්තමානයේ නැමැති උසාවියේ ඉදිරියේ. අතීතයට උසාවියක බලය දෙන්න එපා. ඔබ විත්තිකරුවෙක් හෝ විත්තිකාරියක් වෙන්න එපා අතීතයේ නැමැති අධිකරණයේ ඉදිරියේ. ඔබ හැමදාම පරදිනවා. ඔබ හැමදාම විඳිනවා, දඬුවම් විඳිනවා අතීතයේ සිරකරුවෙක් වෙලා ඉන්න වෙනවා. ඒ වෙනුවට මේ නඩුව අපි ගේමු වර්තමානයේ කියන අධිකරණයට. මේ නඩුව අහන්නේ වර්තමානයේ. ඔබ එහි සාක්ෂිකරුවෙක් පමණයි, විත්තිකරු හෝ විත්තිකාරිය නොවේයි. අතීතයේ කියන්නේ පැමිණිලිකරු හෝ පැමිණිලිකාරිය නොවේයි, සාක්ෂිකරුවෙක් පමණයි. වර්තමානයේ නැමැති ප්‍රභාව ඉදිරියේ අතීත දුක් ගැටලු නිෂ්ප්‍රභ වෙලා යන හැටි ඔබට පෙනෙයි. මේ වගේ විසඳන්න ප්‍රශ්නයක් නැහැ. අපරාධනේ ඇඬුවේ, අපරාධනේ බය වුණේ, අපරාධනේ දුක් විඳ කියලා ඔබට තේරෙයි. එබඳු ප්‍රබල සිහියෙන් යුක්ත මේ මොහොතට එන්න. එන්න මේ මොහොතට, ඉන්න මේ මොහොතෙහි. හැම දිනාටම තෙරුවන් සරණයි.